கௌரவ வியாழேந்திரன்,
இன்றைய வாதத்திலே போரஸ்ட் வன இலாகா பற்றிய சில கருத்துக்களை முன்வைக்கலாம் நினைக்கின்றேன். கடந்த காலங்களில் இந்த நாட்டினுடைய மென்மதங்க ஜனாதிபதி அவர்கள் வடக்கு கிழக்கிலே காணிகளை விடுவிக்கின்ற விடயத்திலே கூடுதலான கரிசனை செலுத்தி காணிகள் விடுவிக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. இந்த தருவாயிலே உண்மையிலே பாடசாலை காணிகள் கடந்த முறை நடந்த வடக்கு கிழக்கு அபிவிருத்தி செயலணி கூட்டத்திலும் மென்மதங்க ஜனாதிபதி அவர்கள் பாடசாலை காணிகளை டிசம்பர் 31 தேதிக்கு முன்பு, அதாவது 2018 டிசம்பர் 31 தேதிக்கு முன்பு அந்த காணிகளை விடுவிக்குமாறு உத்தரவு பிறப்பித்திருந்தார். ஆனால் டிசம்பர் மாதம் கழிந்தும் இன்னும் பாடசாலை காணிகள் அவை உரிய பாடசாலை நிர்வாகத்துக்கு அல்ல கல்வி வலயத்துக்கு அது வழங்கப்படாமல் இருப்பதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மட்டக்களப்பு மாவட்டத்தை எடுத்துக்கொண்டால், மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கின்றதான முரக்கட்டஞ்சேனை ஏரா கிரான் பிரதேச பிரிவுக்குட்பட்ட முரக்கட்டஞ்சேனை பகுதியிலே இருக்கின்ற ராணுவ முகாமுக்குள்ளே பாடசாலை காணி இருக்கிறது. பாடசாலை காணி மாத்திரமல்ல, வாழ்வாதார காணிகள் இருக்கின்றன. ஆகவே குடியிருப்பு காணிகள் இருக்கின்றன. இந்த அடிப்படையிலே பாடசாலை, இப்பொழுது பாடசாலை இயங்குகின்ற பகுதி வெள்ள அனர்த்தத்துக்கு மண்ணரிப்புக்கும் அதிக அளவு உட்படுத்தப்படுகின்ற பகுதியிலே பாடசாலை இருக்கின்றது. அந்த கட்டடங்கள் கூட வெள்ள அரிப்புகளால் கட்டடங்கள் இடிந்து விழுகின்ற துப்பாக்கியமான நிலையில் இருக்கின்றன. ஆகவே ராணுவ முகாம் இருக்கின்ற பகுதி வெள்ள அரிப்புக்கு உட்படாத பகுதி. ஆகவே அந்த பாடசாலை காணியை உடனடியாக வருகின்ற நாட்களுக்குள் வேகமாக அதை அந்த பாடசாலை நிர்வாகத்துக்கு ஒப்படைக்குமாறு, விடுவித்து ஒப்படைக்குமாறு நான் இந்த இடத்திலே கோரிக்கையை முன்வைக்க விரும்புகின்றேன். அத்துடன் கடந்த சில வாரங்களுக்கு முன்பு அங்கு பொது அமைப்புகள் மக்கள் எல்லோரும் சேர்ந்து அந்த பாடசாலை காணியை தருமாறு அவர்கள் ஒரு நியாயமயப்படுத்தப்பட்ட ஒரு மக்கள் போராட்டத்தை அங்கு செய்திருந்தார்கள். இந்த அடிப்படையில் நேற்று கூட நடந்த வடகிழக்கு அபிவிருத்தி செயலணி கூட்டத்திலே ஜனாதிபதி அவருடன் நாங்கள் இந்த கருத்தை தெரிவித்திருக்கின்றோம். பாதுகாப்பு பிரிவுக்கு அவர் கட்டளையிட்டிருக்கின்றார் இந்த காணியை வேகமாக விடுவிக்குமாறு. ஏனென்றால் அவர்களுக்கான மாற்று காணியும் அங்கு தெரிவு செய்யப்பட்டிருக்கின்றன. அதுபோன்று வாகரை பிரதேச பிரிவுக்குட்பட்டதான காயங்கனி 211A காயங்கனி கிராம சேவர் பிரிவுக்குட்பட்டிருக்கின்றதான சரஸ்வதி வித்யாலயம், இந்த வித்யாலயத்தினுடைய காணி இப்பொழுது முகாமாக இருக்கின்றன. அதிலே குறிப்பாக முகாம் என்று சொல்லும் பொழுது அவர்கள் அங்கு ஒரு அதை ஒரு உணவு விடுதியாக நடத்துகின்ற தன்மை இருக்கிறது. ஆகவே இந்த நிலையில் இந்த பாடசாலை காணியையும் விடுவிக்க வேண்டிய தேவை இருக்கிறது. காரணம், அங்கே மாணவர்கள் அந்த காணி விடுவிக்கப்பட்டால் ஒரு மிகச்சிறந்த ஒரு ஆரோக்கியமான சூழலிலே அந்த கல்வியை கற்றுக்கொள்ளக்கூடிய வாய்ப்பு இருக்கின்றது. ஆக இந்த காணியையும் விடுவிக்கக்கூடிய நடவடிக்கையை வேகமாக எடுக்க வேண்டும். அத்துடன் இன்று போரஸ்ட் வன இலாகா, உங்களுக்கு தெரியும், கிழக்கு மாகாணத்திலே கடந்த காலங்களிலே மக்கள் தொடர்ச்சியாக அவர்கள் வீடுகளை அமைத்து சேனை பயிற்சிகளை செய்து அவர்கள் தங்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்திக் கொண்டு வந்த வேளையிலே இன்று இந்த யுத்தம் முடிந்ததுக்கு பின்பு இப்பொழுது வன இலாகா கொழும்பிலே உள்ள அதிகாரிகள் அங்கே வந்து மக்கள் அவர்கள் பரம்பரையாக வாழ்கின்ற, வீடு கட்டி வாழ்கின்ற, பயிர் செய்து வாழ்கின்ற பகுதிகளிலே அவர்கள் இங்கிருந்து ஒரு கூகுள் மேப்பை வைத்துக் கொண்டு அங்கு வந்து இது எங்களுக்குரிய பொரஸ்டுக்குரிய வனையிலாகக்குரிய காணி என்று அடையாளப்படுத்தி அவர்களை அப்புறப்படுத்த முற்படுகின்ற நிலைமை நாளுக்கு நாள் அங்கு அதிகரித்துக் கொண்டு செல்கின்றது. இந்த விடயத்திலே கொழும்பில் இருந்து வருகின்ற வன இலாகா சம்பந்தப்பட்ட அதிகாரிகள் அங்கு கிராம மட்டத்திலே இருக்கின்ற கிராம சேவகரோடோ அல்லது பிரதேச செயலாளரோடோ அல்லது மாவட்ட அரசாங்க அதிபரோடோ எந்த விதமான ஒரு கலந்துரையாடலை மேற்கொள்ளாமல் போரஸ்ட் அங்கு வந்து ஒரு தன்னிச்சையாக செயற்படுகின்றதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. அது மாத்திரமல்ல, மண் அனுமதி பத்திரங்கள் வழங்கும் பொழுது கூட போரஸ்ட் வந்து தங்களுக்கு அங்கிருக்கின்ற ஒரு நிர்வாக கட்டமைப்புக்கு உட்படாமல் அவர்கள் இங்கிருந்து கொண்டு சில முடிவுகளை எடுத்துக்கொண்டு அங்கு வந்து அவ்வாறான அனுமதி பத்திரங்களை வழங்குகின்ற நிலைமை காணப்படுகின்றது. இதனால் அங்கு பல்வேறுபட்ட பாதிப்புகள், இயற்கை சுற்றுச்சூழல் சார்ந்த இயற்கை வளம் சுரண்டப்படுவது தொடர்பாக பல்வேறுபட்ட முறைப்பாடுகள் நாளுக்கு நாள் அதிகரித்துக் கொண்டு செல்கின்றன. இந்த விடயத்திலே காலகாலமாக அந்த மக்கள் வாழ்ந்து கொண்டிருக்கின்ற பகுதிகளே வந்து இது பொரஸ்டுக்குரிய காணி, வனையிலாவுக்குரிய காணி என்று அடையாளப்படுத்தி அந்த சில இடங்களிலே வீடுகளுக்குள்ள வீடுகள் நடு வீடுகள் கட்டியிருக்கிறார்கள். அந்த வீடுகளுக்குள்ளாக வனையிலாக தன்னுடைய அடையாளத்தை அடையாளப்படுத்துகிறது. இது எங்களுக்குரிய காணியாகவே நீங்கள் இருந்து வெளியேற வேண்டும், இல்லாவிட்டால் நாங்கள் உங்களுக்கு சட்ட ரீதியான நடவடிக்கைகளை மேற்கொள்வோம் என்று. ஆகவே மிகவும் யுத்தத்தினால் பாதிக்கப்பட்டு மிகவும் ஒரு கஷ்டமான சூழலில் வாழுகின்ற இந்த மக்களை அந்த இடத்திலிருந்து அவர்களை அப்புறப்படுத்த முற்படுவது மிகவும் வேதனைக்குரிய விடயம். அண்மையில் கூட காரமுனை, அதாவது வாகரை பிரதேச பிரிவுக்குட்பட்ட காரமுனை பகுதியிலே கிட்டத்தட்ட 85 ஏக்கர் காணிகள், தமிழ் மக்கள் வாழ்ந்த காணிகள், பாரம்பரியமாக வாழ்ந்ததுக்கான அத்தனை அடையாளங்களும் இருக்கின்றது. அவர்களுடைய வாழ்வார காணிகள், அந்த காணிகளில் இருந்த மக்கள் அங்கிருந்து அப்புறப்படுத்தப்பட்டிருக்கிறார்கள். ஆகவே காரமுனை என்பது மாங்கனி தெற்கு 21G பகுதியில் அமைந்துள்ள பகுதி. இந்த காணிகள் மீளவும் அந்த மக்களுக்கு வழங்கப்பட வேண்டும். வனையிலாக தன்னுடைய நடவடிக்கையை விஸ்தரிக்கும் பொழுது அங்கு கிராம மட்டத்தில் இருக்கின்ற கிராம சேவகர், பிரதேச செயலாளர், மாவட்ட அரசாங்க அதிபர்களோடு பேசி அத்தகைய நடவடிக்கைகளை மேற்கொண்டால் நிச்சயம் அந்த மக்கள் பாதிக்கப்படுவதற்கான வாய்ப்பு எதிர்காலத்தில் இருக்காது என்பதை இந்த விவாதத்தின் போது நான் கூறிக்கொள்ள விரும்புகிறேன்.
நன்றி உறுப்பினர் அவர்களே.
நன்றி.
ஹொனரபிள் சுஷில் பிரேமஜெயந்த்.
ஆரக்ஷசபா நியோஜ்ய சபாபதி துமனி அததின ஆரக்ஷக மாத்தியான்ஷத் இவாகிம பரிசர மகாவெளி அமாத்தியாஷ வயசீஷாத் விவாதிர் லக்கரத் வினமே அவஸ்தாவேதி விசேஷம் ஹிட்டப்பு பரிசர அமாத்தியவரை கட்டியட்டத் பசுகிய வசர கீப்பே துல ஜாத்தியந்திர வசேன் பேவதி சமுலு சஹ எக்ஸ ஜாத்திங்கே சமுலேதி ஏற சம்பந்த ஆய கட்டியட்ட கருணு கீப்பேக் மெஹிதி அபி கருண் தாக்குவண்ணோனே மிக பிரதான தேசமாய எக்ஸ ஜாத்திங்கே சங்விதானய 2015 வர்ஷே ஒக்டோபர் மாசதி பரிஸ்தி பாத்திரலத ராஜ்ய நாயக்கின் 150 அதிக பிரிசாக் சகபாகி சமுலுவேதி தேசகுனிக்கு விபாரியாச பிலிபந்தவ ஏயா ஆமகர கணியம் சந்தா கலமணாகரணேகர கணியம் சந்தா யம் சமுத்தியக்கட்ட எலம்புனம் ஏ பிரதிபலையா கெட்ட 2016 மே மாசதி ஸ்ரீலங்காவத் இம சமுத்திர ஜாத்தியந்திர வசேன் அக்சந்தபல ஏ அவஸ்தாவட்ட மட சகபாகுவின் அவகாச லபுனா அத்துக்கர் ஜனாதிபத்துமாகே அவசரே பரிதி ஏ சமுத்தி அனுதமாய் அத லோகேம எக்ஸத் ஜாத்தின்கே சங்விதானை ரட்டவால் 193 பசு அவஸ்தாவகதி எக்ஸத் ஜனபதே ஜனாதிபதி தூரே வெனசா குணஹம் பாஸ்ஸே ஏ சமுத்தியின் இவத்வென்னட கட்டியுத்துக்கலா நமு தனி சாம ரட்டாக்ம ஏ சமுத்தியே இதெல்லாம் கட்டித்து கண்ணும் மீது சமகாமியோ தமாய் திரசர சங்வர்தன இலக்கியன் தாஹத்தாக் எக்ஸ ஜாத்திங்க சங்விதானி அதுனா துண்டி ஏ இலக்கியன் தாஹத்தின் நமையாக் ரிஜுவ சம்பந்தம் வேண்டி பரிசர விஷயா சம்பந்தி பிரதான ஹேத்துவாக்தமாய் பசுகிய தசக ஹதரக் துலதி கோலிய உஷ்ணத்வய செல்சியஸ் சான்சுக தெகக்கிங் இகலையாம மேதின தத்துவ மே ஆக்காரம் பத்வாகின கியோத் 2030 வெனக்கொட்ட தவ செல்சியஸ் சங்க எக்கக்கிங் மே உஷ்ணத்வ அதிக வெனும் மூதுசாகரே வாயுகோலே பரிசரை மே ஹமத்தடம் ஏனுவ சுலாங் ரட்டா வெசிலபீம நியாங்காலகுணே மே சியல்லம பரபத்தல வெனஸ்வீமகட்ட பாஜன வெனுவா மேவன விட்டத் அப்பிஹி பிரதிபல புக்தி விந்தினோம் நேங் பசுகி வர்ஷேதி ஆவா தின தேக்க பய 48 வர்ஷாபத்தனை நிசா திஸ்ரிக்க பாக்க நாயாம் ஜீவிதஹானி சால பிரமாணியா சா விசேஷம் வகாவன் ஹானிவீம் வார்த்தா உலா தென் மே மே தினவல நீங்கே எவாகிம அதிக உஷ்ணத்த தேன் ஈ நிவேதனை கலா அது திஸ்ரிக்க மகிதனை பகலோகட அடி சங்கியாவக்க அதிக உஷ்ணத்தை பாவத்தினும் தேக்கம வெசில வெண்ணினே தேக்க பலசக்தி உள்ளது பலபான தீனும் இனிசா மே மே சியல்ல பிலிபந்தவ கல்பனா கல்ல சலகா பல்ல தமாய் ஏ வித்வத் கமிட்டு மகிந்தல்ல துப்பதி சனுவ எதா எக்ஸ ஜாத்திங்க சங்விதானே ஏ பியவரகத்தே அப்பி ரட்டக் கெரிட்டேயேட சம்பந்த உனே ஹபே தேங் கொய்தா துரட மே திரசர சங்வர்தன் இலக்கியன் லகாக்கரக நீமஸ்தா 2030 வன விட்ட அப்பி கட்டியுத்து வந்த பிலிபந்தவ அது அவதானிய முகலியுத்துவ திபெனும் இசந்தா ஜனாதிபதி லேகாம் காரையாலே கமிட்டுவாக் மகி சால வெடகொடச அக்கர்ணம் ஹெவை මේ හා සම්බන්ධ වෙච්ච සීලු අමාත්‍යංශ, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා වසම දක්වා මේ තිබෙන පරිපාලන ව්‍යුහයෙන් සහ මානව සම්පතින් උපරිම ප්‍රයෝජන අරගෙන කළමනාකරණය කරොත් මම හිතන්නේ ඔය වන සංහාරය, කැලකැපීම, ඊළඟට අනවසර ඉදිකිරීම්, අනවසර ලෙස වැලිගොඩ දැමීම්, මුහුදු ඛාදනය, මේ සියල්ල මේ ඔක්කොම එකට එකක් සම්බන්ධ වෙච්ච කරුණු. ඉතින් ඒක නිසා මම හිතනවා මේ පරිසර විෂය සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ ගැන මම අවධානය යොමු කරනවා. දැන් ඊළඟට අද තියෙන විදුලිය පිළිබඳව ප්‍රශ්නය. අද පුවත්පත්වල මුල් පිටුවට එන්නේ මේ ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් විදුලි බල අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලයට සෑම දිනකම ඊට කලින් දිනේ වෙන විට තිබුණු එනර්ජි සිටුේෂන් එක, බලශක්ති තත්ත්වය පිළිබඳව වාර්තා වෙනවා උදේ 8 වෙනකොට. ඒ අනුව ඒ වාර්තා වෙන විතරක් නෙවෙයි, ඊට පෙර වර්ෂයේදී මේ රටාව වෙනස් වෙලා තියෙනවද නැද්ද කියන එකත් ග්‍රැෆිකලි ප්‍රස්ථාර වලින් පෙන්눔 කරලා එවනවා. එනිසා මේ පිළිබඳව නිසි අවධානයකින් හිටියානම්, ඊළඟට අදාළ විද්වතුන් සමග අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කළා නම් මේ සඳහා පූර්ව සූදානමක් ඇති කරගන්න පුළුවන්කම තිබුණා. එසේ වුණාද කියන එක දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් ප්‍රෙඩික්ෂන්ස් අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මැයි මැද වෙනකන් නිසි ආකාරයේ වැස්සක් ලැබෙන්නේ නැහැ. වැස්ස ලැබුණත් ඒ ලැබෙන වැස්ස මිලිමීටර් 100කට හැංගි ගිහිල්ලා කඳුකර බෑවුම් දෙකට මෝසම් වර්ෂාපතනයේ ලැබෙන සීසන් 2.9යි වර්ෂාව ලැබෙන්නේ. ඒ අනුව තමයි ජලාශ පිරෙන්නේ. ඒ අනුව තමයි ජලවිදුලිය ලැබෙන්නේ. දැන් ජලවිදුලිය විතරක් නෙමෙයි මෙගවට් 400කට වැඩි ප්‍රමාණයක් කුඩා ජලවිදුලි බලාගාර අපේ රටේ හැදිලා තිනු. දැන් නියඟයත් එක්ක මහා පරිමාණයේ ජලවිදුලි බලාගාර විතරක් නෙමෙයි. ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපේ රටේ 1200ක් පමණ තිනවා මහවැලියත් එක්ක ගත්තාම ලක්ෂපාන, කුකුලේ ගඟ, කොත්මලේ මේ ඔක්කොම එකතු වුණා මහා පරිමාණයේ ජලවිදුලි බලාගාර. හැබැයි ඒකට එකතු වුණා පහුගිය අවුරුදු 10ක 15ක කාල සීමාවෙදී කුඩා ජලවිදුලි බලාගාර. දැන් ඒවත් එක්ක තව 400ක් විතර එකතු වෙනවා. දැන් එතකොට 1500ක් විතර මෙගවොට් ධාරිතාවයක් එනවා ජලයේ තිනවා නම් ජලයෙන් විදුලිය උත්පාදනය කරන්න පරිසර හිතකාමී. හැබැයි දැන් මොකද වෙලා තියෙන ප්‍රශ්නේ? දැන් නියඟයත් එක්ක අර මහා පරිමාණයේවත් නැහැ, කුඩා ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් නැවත යන්න වෙලා තිනවා අර පැරණි යුගයට, තර්මල් පවර් වලට. මේක දැන් අවුරුදු 3කට කලින් තමයි කෙරවල පිටියේ මෙගවොට් 300ක LNG ලික්විඩ් නැචරල් ගෑස් පවර් ප්ලාන්ට් එක එදා කැබිනට් අනුකමිටුවක් දාලා ඒවා තීන්දුව අරගෙන ඔක්කොම කළේ. හැබැයි අද වෙනකොටත් මේක අධිකරණේ. ඇයි? නිසි ආකාරයෙන් ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක වුණේ නැහැ. නිසි ආකාරයෙන් ඒව ලබා දුන්නේ නැහැ. මේ ප්‍රතිඵල. ඉතින් ඒක නිසා දැන් අද පුවත්පතක තිනවා අර පාවෙන බලාගාර දෙකක් ගේනවා. දැන් අතට 61ක් තිබුණනේ කොළඹ වරායේ. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒක විදුලි බල මණ්ඩලයට කාලයක් පෞද්ගලිකව දුන්නේ විදුලි බල මණ්ඩලයේ පසු කාලේ අත්පත් කරගත්තා. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? දැන් මේවා ගැන විසඳුමක්. ඒ නිසා මේ හැම එකකින්ම පෙන්වන්නේ රජයේ නොහැකියාව සහ කලන්මනාකරණ නොහැකියාව. මේක මේ අනුරාධපුරයේ ශ්‍රීමා බෝධියට ගිහිල්ලා හිටන් මේ පැනින් ආවලා ඒක සම්ප්‍රදායිකව කරනවා වාර්ෂිකව. නමුත් ඒ පමණින් මේ වැසල වෙන්නේ නැහැ. ඒ ලෝකේ විද්‍යාව තාක්ෂණයේ දිනු වෙලා තින්නේ ඒ යම් විකල්පයක් එක ප්‍රභවයක් නැත්තම් ඊළඟ විකල්පයට යන්න. දැන් කොයි වෙලස්තහන්? හැබැයි කතා කරන්න
කියන මන්දුතුමා විනාඩි දෙකක් තියනවා.
හා
2 minutes.
ඒක නිසා මේ පරිසරයේ දේශගුණික බලපෑම මේ සියල්ලම මේ හැම එකටම බලපානවා. දැන් සූර්යාලෝකය අරගෙන ඒකෙන් කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? අපි යෝජනා ගෙනාවා. ජලාශවල මතු පිටින් යම් ප්‍රමාණයක් 5%ක 10%ක ප්‍රමාණයක් අරගෙන ඒ පෘෂ්ඨේ ෆ්ලෝටින් සෝලර් පවර් දාන්න. දැන් මොකද ඒකට උනේ? ඒව ගැන කතා වෙනවා විතරයි. තාක්ෂණය අපි අරගෙන ආවා. හැබැයි ඒක ගෙනියන්න කෙනෙක් නැහැ. මම විද්‍යා තාක්ෂණ අමාත්‍යංශුනේ ඒව ගෙනාවා. ගෙනියන්න කෙනෙක් නැහැ. ඒක නිසා ඉස්සෙල්ලාම ආණ්ඩුවකට තියෙන්න ඕනේ දැක්මක්. මට කියන්න දැක්මක් තිබ්බද කියලා මේ අවුරුදු 4 මාරේ? මොකද දැක්ම? බලශක්තිය අහවල් තැනට යනවා. නැහැ. කෘෂිකර්මය අහවල් තැනට එනවා. කෘෂිකර්මයේ ඍණ 2017. හරි, පරකුම් යුවෙක් ගැන කතා කරන්නේ. අහවල් අමාත්‍යංශය අහවල් විෂය අහවල් තැනට එනවා. ඉලක්කයක් නැහැ, දැක්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. දැන් මොකද්ද කියන්නේ? දැන් අවසාන වශයෙන් මුළු රටක් ආර්ථිකයේ මේ සියල්ලටම බලපාන. දැන් ආර්ථිකයේ තුනෙන් පල්ලෙහාට යනවනේ මේ තියෙන නිංගියත් එක්ක, මේ බලශක්ති අර්බුදයත් එක්ක. කොහොම නිෂ්පාදන සුළු කර්මාන්ත කරුවන් ව්‍යාපාරිකයන් මේ සියල්ලම ඉවරයි. නිසා මතක තියාගන්න ඕනේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ තීන්දුව ගන්න ඕනේ. තනියෙන් එක එක විෂයන් තියෙන ඒ අමාත්‍යංශවල තීන්දුව ගන්න බෑ. එදා එතෙන්දී හොලිස්ටික් අප්‍රෝච් එකක් තියෙනවා. අද එකක් නෑ. අවසාන වශයෙන් මම කතාව ඉවර කරන කලින් කියන්න ඕනේ, මට මේ දැනගන්න ලැබුණේ පොලිස් දෙපාර්තමේන්තුව මම හිතන්නේ පොලිස් පොත්තුමා සෞසස් නිලධාරීන් ඉන්න එක් එක් ක්ෂේත්‍රවල අපිට විශේෂ කාර්ය බලකාය MST එක, PST එක, සාමාන්‍ය පොලිස් මේවායේ පහළ මට්ටමේ ශ්‍රේණිවල නිලධාරීන්ට උසස්වීම් ලැබෙන ආකාර කීපයක් තියෙනවලු. එක එකට එකක් වෙනස්. ඉතින් අපි දන්නේ නැතන හැකියාවක් තියෙනවද කියලා. මේ හැමෝටම ස්ටෑන්ඩඩ් එකම ආකාරයට උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න මම ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. අවසාන වශයෙන් මම කියන්න උත්සාහ කරන්නේ ජනාධිපතිතුමන් පසුගිය මාසයේ
නයිරෝබිතුමා කාලය අවසන්
තප්පර 30 ඉවර කරනවා. කෙන්‍යාවේ නයිරෝබි නුවර UNEP United Nations Environment Program එකට සහභාගී වුණා රාජ්‍ය නායකයෙක් හැටියට. ඒ අවස්ථාවේදී ඇග්‍රෝ ෆොරෙස්ටි ප්‍රොජෙක්ට් එකක් සඳහා ව්‍යාපෘතියක් සඳහා ආධාර ලබා ගැනීම සඳහා ඒ කටයුතු සම්පූර්ණ වෙලා තියෙන නිසා වනය ආරක්ෂා කරන ගමන් කෘෂිකර්මයේ නැංවීම කියන ඒ සංකල්පය මත පිහිටලා කටයුතු කිරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙනවා. ඒක හොඳයි. ඒ සඳහා යොමු විය යුතුයි කියන කාරණේ සඳහන් කරමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ගෞරව මුජූපුර් රඝුමා.
ස්තුති ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ පරිසර අමාත්‍යාංශයත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ වැසියසේදී කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම මේ විෂය ගැන මේ කතා කරන්න හිතුනේ අපේ පරිසර අමාත්‍යාංශය යටතේ එන වන සංරක්ෂිත දෙපාර්තමේන්තුවට අයත් ප්‍රශ්නයක් හින්දා. අපි දැක්කා පෞගිය කාලේ පුරාම මේ රට තුළ විශාල ආන්දෝලනයකට දුරු දුන්නා මේ විල්පත්තුව අභය භූමියේ තියෙන මේ සංහාරයක් ගැන. ඒ වගේම ඒක ගැන විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශ අපි දැක්කා දේශපාලඥයන් අතරත් ඒවා සිද්ධ වුණා, යම් යම් චෝදනාවල් එල්ල වුණා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ ඉතා සැලසුම් සහගතව යම් කිසි ආකාරයේ ප්‍රචාරයකුත් මේ පළ පිළිබඳව ගෙනිච්චා. ගරු සභාපතිතුමනි, අපි සියලු දෙනාම පිළිගන්නවා විල්පත්තුව තියෙන්නේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයයි පුත්තලම් දිස්ත්‍රික්කය තුළ තමයි විල්පත්තුව තියෙන්නේ. විල්පත්තුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙන කොටසක් නෙමෙයි. එතකොට අද මේ සමාජ කතිකාව තුළ මේක කොයිතරම් ගිහිලා තියෙලා කිව්වත් මම දැක්කා අද මුහුණු පොතේ එහෙම නැත්නම් Facebook වල විශේෂයෙන්ම මේ සුපර් ස්ටාර් වැඩසටහනක තරුණයෙකුත් ඇවිල්ලා විල්පත්තුව ගිනි ගන්නවායි කියලා තාම සින්දුවකුත් කියනවා. ඒ තරමට මේක මේ ප්‍රශ්නේ උඩු දුවලා තියෙනවායි කියලා. ඒ වගේම මේක ඉතාම අසත්‍ය ප්‍රචාරයක් තුළ මේ රටේ සමාජය නොමග ඇරීමේ ව්‍යාපාරයක් මේ පිටිපස්සේ ක්‍රියාත්මක වෙනවා. ගරු සභාපතිතුමනි, අපි ඉස්සෙල්ලම මතක් කරගන්න ඕනේ විශේෂයෙන්ම 1990 LTT සංවිධානය එදා උතුරේ ජීවත් වෙච්ච සිංහල මුස්ලිම් ජනතාව පළවා හැරියා. ඒ වගේම LTT එකට විරුද්ධව හිටපු දෙමළ ජනතාවත් පළවා හැරියා. LTT එකට විරුද්ධව කතා කරපු අයවත් ඝාතනය කරා. එතකොට එදා ඒ LTT සංවිධානය ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාව උතුරු ප්‍රදේශයෙන් පළවා හැරීවා. ඒ වගේම මන්නාරම් දිස්ත්‍රික්කයේ 8000ක් විතර වගේ ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙලා දකුණු ප්‍රදේශයට ආවා. දැන් දකුණු ප්‍රදේශයට ඇවිල්ලා ඔවුන් ඉතාම 90 දශකයේ අමාරුවෙන් අනාථ කඳුරුවල කිසිම පහසුකමක් නැතුව මූලික පහසුකම් නැතුව තමන්ගේ සියලු තියෙන සියලු දේවල් ඒ තමන් ඉපදිච්ච අවුරුදු ගණන් වාසය කරපු ඒ භූමියවල ඒව අතහැරලා දාලා තමයි ඔවුන් දකුණට ආවේ. ඒ දකුණට ඇවිල්ලා ඔවුන් ජීවත් වෙච්ච ඒ කාලය තුල ඔය අද පරිසර සංවිධාන කියලා කතා කරන උදවිය කවුරුවත් ගිහිලා ඒ ජනතාවගේ දුක සැප බැලුවේ නැහැ. කවුරුවත් ගිහිලා LTT සංවිධානය මොම් පළවා හැරියා, මොම් පළවා හැරියේ ඇයි කියන දේ ඉවරෙන් ගිහිලා කවුරුවත් කතා කරේ නැහැ. ගරු සභාපතිතුමනි, අපි දන්නවා LTT සංවිධානය ඇයි ඔවුන්ව පළවා හැරියේ. LTT සංවිධානය එදා ප්‍රභාකරන්ගේ නායකත්වයේ යටතේ ඒ උතුරේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාව යටත් කරගන්න හැදුවා.
LTD සංවිධානයට සහයෝගය දෙන්න කියලා කිව්වා. LTD ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින්න කියලා කිව්වා. LTD ද්‍රවිඩ LTD සංවිධානයේ බෙදුම් වාදය වෙනුවෙන් Tamanගේ සහයෝගය දා ඉල්ලා හිටියා. අන්න ඒකට විරුද්ධ වුණ හින්දා, ඒකට එකඟ නොවුණ හින්දා, ඒකට තම අපි මේ රට බෙදන්න එකඟ නැහැයි කියූප හින්දා තමයි ඒ උතුරේ ඉන්න මුස්ලිම් ජනතාව එදා LTD සංවිධානය පළවා හැරියේ. ඒ ආපු මිනිස්සු තමයි දකුණේ ජීවත් වුනේ. ඒ ආපු මිනිස්සු තමයි මේ දුක් විඳේ. ඒ ආපු මිනිස්සු තමයි પરම්පරා ගණනාවක් Taman එකතු කරගත්ත ධනය Taman ගේ සියලු දේවල් ඒවා අතහැරලා දාලා අත් දෙක වනවන ඒ උණ්ඩ ඉදා දකුණට එන්න සිද්ධ වුණා. ඒ ආපු වෙලාවේ පුත්තල මෙවට ඒ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ දුක සබ බලන්න අද මේ පරිසරය ගැන කතා කරන අද පරිසරය ගැන ගහක් කපන්න එපායි කියලා කතා කරන එක මිනිහෙක්වත් එදා ඒ මිනිස්සුන්ගේ තියෙන ඒ දුක බලන්න ගියේ නැහැ. එහෙම මානුෂිකයක් තිබුණේ නැහැ. එම මානුෂික හැඟීමක් නැති මිනිස්සු තමයි අද ඇවිල්ලා මේ ගස්කොලන් ගැන කතා කරන්නේ. ඒකයි තියෙන ලැජ්ජාව. අපි ලැජ්ජ වෙන්න ඕනේ. මොකටද? අපි ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේම ඉපදිච්ච, මේ රටේම හැදිච්ච, මේ රටේම මිනිස්සු ලක්ෂ සංඛ්‍යාවක් ඇවිල්ලා අනාථ වෙලා ඇවිල්ලා දකුණේ ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ගේ දුක සැප හොයලා බලන්න තරම් අපි කාරුණික උනේ නැහැ. අපි එහෙම අපේ ළඟ මේ මානුෂික හැඟීම් තිබුණේ නැහැ. නමුත් ගහක් කපනකොට ගහක් කපනවායි කියලා අද ඒක වෙනුවෙන් බෙරිහන් දෙනවා. අපි දැක්කා නව ශ්‍රීලන්තේ අගමැතිතුමිය කොයිතරම් කාරුණික වුණාද? එදා ඒ පල්ලියේ ඝාතනය වුණාට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න ඒ රටේ ජීවත් වෙන ජනතාව අතරට ගිහිල්ලා එතුමිය මේ ලෝකෙටම ආදර්ශමත් නායිකාවක් වුණා. කනගාටු වුණා. ගරු සභාපතිතුමනි, මම අපේ රුවන් ඇමතිතුමාගේ කාලයෙන් තව විනාඩි දෙකක් මං ගන්නවා. මේ ගරු සභාපතිතුමනි, එතකොට මෙන්න මේ විදිහට තමයි මේ තත්ත්වය ආවේ. එතකොට මේ මිනිස්සු අවුරුදු 30ක් ඒ ගම අතහැරලා ගියාට පස්සේ ඒක කැලයක් බවට පත් වුණා. අපි දන්නවා අපේ වත්ත දවස් දෙකක් සුද්ධ කරපු නැති වුණාම තනකොළ වැවෙනවා, ගස්වැල් වැවෙනවා. ඉතින් ඒ මිනිස්සු අවුරුදු 30ක් Tamanගේ ප්‍රදේශය අත්හැරලා ගියාට පස්සේ ඒවා ගස්කොළන් වැවිලා ඒවා ගස්කොළන් වලින් පිරිච්ච ගමන්ම 1912 දී වනසක්ෂණ දෙපාර්තමේන්තුව මේවා ගැසට් කරනවා. මේවා වනසංරක්ෂිත දෙපාර්තමේන්තුවට ඉඩම් කියලා. කවදද ගැසට් කරන්නේ? 2012. 2012 ගැසට් කරනවා විරිත්තිකුලම් රක්ෂිතය, පිරිය මුරිප්පු රක්ෂිතය, මරිච්චු කට්ටි කරඩිකුලි රක්ෂිතය, මාවිල්ලු කියන එක, වෙප්පල කියන මේ ප්‍රදේශ දෙක 1921, 1964 තමයි ගැසට් කරලා තියෙන්නේ. මේ මම කියපු ප්‍රදේශ ටික ගරු සභාපතිතුමනි 2012 තමයි මේවා රක්ෂණ වන සංරක්ෂිත දෙපාර්තමේන්තුව ගැසට් කරන්නේ. එතකොට 2012 කියලා කියන්නේ මේ යුද්ධය අවසන් වුණාට පස්සේ. එතකොට මේ මිනිස්සු මේ ප්‍රදේශ වලින් යන්නේ 1990. ඒ 90 ගිය මිනිස්සු තමයි 2013 ඇවිල්ලා නැවත පදිංචි වෙන්නේ. ඒ නැවත පදිංචි වෙනකොට කියනවා මේ විල්පත්තුව කපනවායි කියලා. ඊළඟට ගරු සභාපතිතුනි, මේකේ තව ප්‍රදේශ තව කාරණාවක් තියෙනවා. මොකද ඒ කාරණාව? දැන් කරුංකායන් කුලම් කියලා රක්ෂිතයක් තියෙනවා වවුනියාවේ. දැන් ඒ රක්ෂිතේ, මේ කරුංකායම් කියන ප්‍රදේශයේ රක්ෂිතේ, ඒක කියන්න ඕනේ, ඒකේ ගරු සභාපතිතුමනි අක්කර 3000ක් එලිපහළු කරනවා. අක්කර 3000ක්. මොකද්ද හදන ගම්මාන ටික? නාමල් ගම, සැරලීනි ගම, නන්ද මිත්‍ර ගම. හෙක්ටයාර් 3000ක් ඒවා ගස්කැල් කපලා 1921 ගැසට් කරපු කරුංකායන් කුලම් කියන රක්ෂිතේ කපලා හෙක්ටර් 3000ක් හම්බන්තොටෙන් ගම්පහෙන් අරන් ගිහිලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ පදිංචි කරනවා. දැන් පරිසර සංවිධාන ඒව ගැන කතා නැහැ. දැන් පරිසර සංවිධානය මේ ගස්වැල් ගැන කතා කරන අය, මේ විල්පත්තුව ගැන කතා කරන අය, මේ මොකද්ද මේ කරුංකම් කියන වනරක්ෂිතය ගැන කතා කරන්නේ නැහැ. කරුංකායන් කියන කුලම් කියන රක්ෂිතය ගැන වචනයක් කතා කරන්නේ. ඇයි ඒක කැපුවේ? නාමල් රාජපක්ෂනේ. නාමල් රාජපක්ෂ ගස් කැපුවම කතා කරන්නේ නැහැ. මොකද ඒවා ගස් නෙමෙයිනේ. ඒවා මේ වන නෙමෙයි. ඒක 1921 කපපු ඒවා. 1921 ගැසට් කරපු ඒවා. හදෙයියේ නෙමෙයි. 1921. ඒ කියන්නේ අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන කාලේ ගැසට් කරපු එක 2012 දී නාමල් රාජපක්ෂ කපනවා. ඒක ගැන කතාවක් නැහැ. ගරු සභාපතිතුමනි, මේකේ තියෙන මේ විල්පත්තුව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. විල්පත්තුව නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරන ප්‍රශ්නයක් මේක පිටිපස්සේ තියෙන්නේ. එයාගේ ලොකු තාත්තත් ගස් කැපුවයි කියලා අපේ ෆොන්සේකා මහත්තයා කියනවා. ගරු සභාපතිතුමනි, මේකේ තියෙන්නේ මේ ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරන්නේ. මොකද ගිය අවුරුද්දේ මාර්තු වෙනකොට අර දිගන සිද්ධියක් මතු කරලා දිගන ගැටුමක් නිර්මාණය කළා. දැන් මේ අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්ද එනවා. ඒ අලුත් අවුරුද්දට ව්‍යාපාරිකයන්ට ඕන වෙලා තියෙනවා තමන්ගේ ව්‍යාපාරේ සල්ලි ටික හොයාගන්න, තමන්ගේ මුදල් ටික තර කරගන්න. අන්න ඒක වෙනුවෙන් පරිසර සංවිධාන කියලා ටිකක් හටෝගෙන ඒගොල්ලන්ට මුදල් ටික දීලා මේ රටේ නැවත ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා විල්පත්තු හරහා යම් උත්සාහයක් දරනවා. ඒක තමයි මේක පටිපිට පස්සේ තියෙන්නේ. ඒ වගේම සභාපතිතුමනි, මේකේ සමහර නායකයෝ ඉන්නවා. පොලිස්පතිතුමත් මෙතනින් ඉඳලා කියන්න ඕනේ. වැල්ලවත්තේ බලහත්කාරයෙන් ඉඩම් අල්ලන් ඉන්නවා. වැල්ලවත්තේ සමහර ඉඩම් අල්ලන්න පිඹුරුපත් සකසලා තියෙනවා. මේ විල්පත්තු ගැන කතා කරන උදවිය වැල්ලවත්ත පොලිසියේ තියෙන පැමිණිලි 10කට වැඩිය. පොලිසිය බයයි යාට. පොලිසිය යාට බයයි. යා වැල්ලවත්තේ ඉඳන් කතා කරන්නේ විල්පත්තු ගැන. කතා කරන්නේ කොහොමද? අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන. මමත් ගියා පොලිසියට. මම කොළඹ DIG මහත්තයාටත් පැමිණිලි කරා. මොකද යාට බය? එයා ජනාධිපතිතුමාගේ උපදේශකලු. ඒ හිඳ පොලිසිය යාට බයයි. එයා පැමිණිල්ල බාරගන්නේ නැහැ. පැමිණිල්ල විවාද කරන්නේ නැහැ. යාට විරුද්ධව නඩු දාන්නේ නැහැ. පොලිස්පතිතුමා ඉන්නවා නම් ඒක විවාද කරන්න, නඩු දාන්න කියන්න. එයා වැල්ලවත්තේ අනුන්ගේ ඉඩම් අල්ලගෙන එයා කතා කරනවා විල්පත්තුව ගැන. මහර වැඩක් මේක. ඒ හිඳ ගරු සභාපතිතුමනි, මේක එහෙම එයා ඔබතුමා හොයාගන්න එයා කවුද කියලා. හරි, ඒ හිඳ ගරු සභාපතිතුමනි, මෙන්න මේ වගේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කරන්න, මේ වගේ නොයෙකුත් ආකාරයේ මේ රටේ ජාතික සමගිය කඩන්න, මේ රටේ ජනවාර්ගික ගැටුම් නැවත හදන්න, මෙන්න මේ වගේ ව්‍යාපාර ගැන හොයන්න වෙනවා. මේ ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන්න කවුද කියලා හොයන්න වෙනවා. මේක පිටිපස්සෙ ඉන්නේ දේශපාලන හස්තයක් තියෙනවා නම් මේ තුලින් දේශපාලන ලාභයක්, දේශපාලන බලාපොරොත්තුවක්, දේශපාලන අපේක්ෂකාවක්, අපේක්ෂාව බලාපොරොත්තුවක් ඉන්නවා නම් ඒව ගැන අපිට හෙළිදරව් කරන්න වෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මේ රටේ වන සංරක්ෂණය, මේ රටේ කැලෑ ටික, ඒවා ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒවට විරුද්ධව කවුරු හරි ක්‍රියා කරනවා නම් ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන වාදයක් නැහැ. නමුත් ඒක හරහා මේ රටේ ජාතිවාදය අවුස්සන්න හදනවා නම්, මේ රටේ ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කරන්න හදනවා නම්, ඒකට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට විරුද්ධවත් ඔවුන්ට දඬුවම් ලබා දෙන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මේ පෞගිය කාලේ 2012 ඉඳන් 2019 දක්වා මම කියන්න ඕනේ, මේ වන සංරක්ෂිත ඉඩම් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගත්තා. විශේෂයෙන්ම මොරගහකන්ද ජලාශය වෙනුවෙන් අරන් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් නිදහස් කරගෙන තියෙනවා. කළුගඟ ජලාශය වෙනුවෙන් නිදහස් කරගෙන තියෙනවා. ඊළඟට උමාවය බහුකාර්ය යෝජනා යෝජිත ක්‍රමය පිළිබඳ ඒක ඒ යෝජනා ක්‍රමයටත් ඉඩම් නිදහස් කරගෙන තියෙනවා. ඊළඟට මාදුරෝය දකුණේ ඌරේ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිදහස් කරගෙන තියෙනවා. ඊළඟට කළුගල්ලෝය ජලාශය වෙනුවෙන් ඉඩම් නිදහස් කරගෙන තියෙනවා. ඊළඟට යාන්නෝය ජලාශය වෙනුවෙන් ඉඩම් නිදහස් කරගෙන තියෙනවා. ඊළඟට තල්පිටිගල ජලාශය වෙනුවෙන් ඉඩම් නිදහස් කරගෙන තියෙනවා. මේ ඔක්කොම 2012 ඉඳන් 2019 වෙනකන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මේ සංවර්ධන යෝජනා ක්‍රම වෙනුවෙන් නිදහස් කරගෙන තියෙනවා. එතකොට අපිට පේනවා මේ විල්පත්තුව කියන දෙයක් එහෙම එකක් නැහැ. විල්පත්තුවේ ඉඳන් ගුවන් දුර කිලෝමීටර් 12ක් එහායින් තියෙන 2012දී ගැසට් කරපු ඒ වන සංරක්ෂක දෙපාර්තමේන්තුව 2012දී ගැසට් කරපු අවුරුදු සිය ගාණක් පදිංචි වෙලා හිටපු මේ ප්‍රභාකරන්ගේ නියෝගයේ උඩ ප්‍රභාකරන්ගේ දරුදඬ පාලනයට විරුද්ධව ඒකට එකඟ නැති හින්දා මේ රටේ එතනින් පළවා හැරිච්ච මිනිස්සු තමයි නැවත ඇවිල්ලා පදිංචි උනේ. එදා වුන් ප්‍රභාකරන්ට එකඟ වුණා නම්, ප්‍රභාකරන් කියන දේ හැව්වා නම්, ඒ මිනිස්සු තාමත් එතන ජීවත් වෙනවා. ඒ කවුරුවත් ප්‍රභාකරන් එළවන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, එයාගේ සංවිධානයේ තරගරියම වෙනුවෙන් ඒ මිනිස්සුන් එදා පාවිච්චි කරන්න ඉඩ තිබුණා. නමුත් එදා ඒ මිනිස්සු මෙරටේ භෞමික අඛණ්ඩතාවයේ, මෙරටේ ඒකීයභාවයේ වෙනුවෙන් ඒකට විරුද්ධව සටන් කරන ඒ සංවිධානවලට අනසරකට යටත් නොවී හින්දා තමයි අනාදයන් හැටියට එළියට එන්න සිද්ධ වුණේ. ඒ හින්දා ගරා සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි රජයටත් කියනවා, ආණ්ඩුවෙන් තිල්ලා හදිනවා මේ පිළිබඳව මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ ජාතිවාදී සංවිධානවල ඕමනාව වන්නෝල්ට යට නොවි අපි රජයක් හැටියට මේ ජාතිවාදී උවමනාවන් අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගෞරව සුමන්දර.
Thank you honorable deputy chairman.
Today we are discussing a very important ministry and heads of expenditure under those ministries, ministries that have been under the charge of His Excellency the President. And as we begin the discussion, I must say that these three ministries are held by the President in terms of a transitional provision in the 19th Amendment to the Constitution, which says that for this term and for this President, he can hold these three subjects. However, at the time the 19th Amendment was enacted, defense...
Order, please. Honorable Sydney Jayaratna will take the chair.
I was saying that at the time the 19th Amendment was enacted, the subject of defense came under the Ministry of Defense, but the subject of law and order was a separate portfolio and it did not come under the Ministry of Defense. And therefore, when the Constitution identified three ministries that may be held by the President, for a limited period of time and for a particular person only, it identified only defense, Mahabali, and environment, and that's a provision in the Constitution. And what was not intended to be under the Ministry of Defense should not continue under the Ministry of Defense, because at the time 19th Amendment was enacted, law and order was a separate ministry. Having said that, in the discussion under the Ministry of Defense, again, this year too, the allocations provided for the Ministry of Defense is huge. Every year, the amount grows. One could have understood this and accepted it during the years the military fought a war. 10 years after the war came to an end, the expense, defense expense, ought not to be this big. We understand the fact that recurrent expenditure is there, but even that, if proper demobilization and demilitarization had been done in keeping with the actual security needs of the country, this amount of colossal allocation for the ministry need not be made. Also, we have been in discussion with the defense ministry officials, in fact, the Minister of Defense himself, with regard to lands that were taken over by the security forces at the conclusion of the war. A fair amount of land has been released, we acknowledge that. But again, after 10 long years, still substantial tracts of lands are being held by the various agencies, the Sri Lanka Army, Sri Lanka Navy, some lands by the Air Force, and the police also are in occupation of various private properties and have still not handed them back. We ask for an expedited process to hand these lands back. Some of these have been iconic, like Keppapulavu, where people have been demonstrating now for years. Various other places too, where there is no need from the point of view of nation security, but these agencies have been slow in returning lands back to the people. They claim to have returned more than 90% to private ownership, and that is not true. We have asked for to ascertain these details, and we have still not been given these details. And also the categorization of private lands is not satisfactory. People lived on various lands. They may be technically state land, but they lived under permits, and they had not renewed their permits, or they lived on lands on some other basis, but they are unable to get back to those lands because they are not being categorized as private lands. The promise given by His Excellency at the time of his election in 2015, and this is the one promise that he gave in writing, is that all private land, I repeat, all private land will be returned to the rightful owners. And even if 90% is true, that is not true, but even if that is true, 10% of private land is yet to be returned, and that is not in keeping with the promise that the President gave the people. There is also the question of accountability that keeps coming up. Again, 10 years after the war ended, still there is no process of accountability. There is discussion with regard to local judges, foreign judges, etc. But I would like to ask the government, even as a measure of a local mechanism, what have you done for accountability? Why has there been no process? There are your own commission report, the LLRC, says 3,022 persons surrendered to the Sri Lanka Army after the war ended, or around the last few days. That is your own commission report. Has there been even one investigation with regard to that matter? One entirely local investigation with regard to that matter? No. So drawing a red herring and emotive speeches saying we will not allow foreign judges to come, etc., gets you nowhere, because you have not done even a local process. This is a very serious issue. But in fact, you have committed yourself to the participation of Commonwealth and foreign judges, prosecutors, lawyers, investigators, etc. That's a promise you have given three times over in writing, and you must be held to account to that. Because of the limitations of time, I'm dealing with these issues perfunctorily without going into details. With regard to Mahavali and the environment, it has been brought to our notice, and we have brought this to the notice of the government several times. Lands that people have historically occupied but were displaced from due to the war are now being declared as forest lands. Some of these lands, Mahavali Authority is seeking to exercise control. The archaeology department suddenly discovers archaeological monuments all of a sudden and declaring them as archaeological monuments, areas under the archaeology department. This is another means by which our people's lands are being grabbed, forest being the biggest offender, because secondary forest naturally grew through a period of 20 to 30 years. And using Google Maps, they have themselves confessed this to us. They're declaring them as forests. No procedure followed. Even when we had made representation and the minister concerned, Honorable Gamini Javakra Perra, in respect of one particular matter, gave orders 3 years ago to degazette that area where people have lived, historic temples, schools, agricultural lands are located and can be seen. Even those have not been done yet. And the officials are insisting on some procedure. When gazetting it as forest, they have not followed any procedure. But to degazette it after it has been proved that those were actually ancient villages, they insist on various procedures which are not there. And as a result, our people have not been able to go back to their original lands in which they lived. In addition to that, I want to focus on some other effort that is going on. There have been various people who have made accusation that efforts are being undertaken to settle families from other districts in the districts in the north and east. We have come across several such instances, and I want to just highlight one particular example. There's a place called Kachal Sammankulam in the Vaunia district, and it has come to our light. I have photographic evidence as well that officials from Anuradhapura, not officials from Vaunia, Vaunia GA does not know anything about it, the divisional secretary doesn't know anything about it, but officials from Anuradhapura have gone there, they have repaired a particular tank, and they are settling people from other districts in that area. Now, this is one of the biggest complaints for several decades that we have had with regard to lands in the north and east, how various successive governments have engaged in this process of changing the population ratio of these areas, and it is still going on by stealth. It's not being done openly. It's being done in stealth. And this is only just one example that I'm citing. There are several such examples that we can give. But this is going on. So overall, Honorable Presiding Member, I'd like to draw the attention of the Honorable Minister, which is the President himself, that if you are serious about reconciliation, if you really mean what you say about reconciliation, all of these issues under defense, accountability related, under Mahavali, under environment, all of this must be reversed, a new attitude must be displayed. We thought you had come to office with a new attitude in 2015. For a while you had demonstrated that. But now, with the passage of these 4 years, serious doubts have entered the minds of our people with regard to this, because one thing is being said, but quite another is being actually done on the ground. So I'd like to bring this to the notice of the President, that he must take steps. These are very serious incursions into the lifestyles of our people, and I hope these will be remedied. Thank you.
ස්තුතියි ගරු සුමන්දිර මන්ත්‍රීතුමාට මිලකට ගරු මරික්කාර මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 7ක කාලය
මූල අසනාරුවට ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීර්ෂයේ කතා කරන වෙලාවේ ශ්‍රී ලංකා භූමිය ඒකීය රටක් බවට පත් කරන්න ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් කරනු සහ කරනු ලබන සේවයට අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මගේ උත්තම ආචාර්ය පුද කරන්න කැමැතියි ඒකම අපි විශේෂයෙන්ම කල්පනා කරන්න බලන්න ඕන දැන් මේ දවස්වල සෑහෙන්න මද්ද්‍රව්‍ය ප්‍රමාණයක් අල්ලනවා මද්ද්‍රව්‍ය විනාශ කරනවා ජාවාරකම් වලින් අහු වෙනවා පෞද්ගලිකව මම සතුටු වෙනවා කොළොන්නාව කොට්ටාෂයේ සංවිධායකවරයා හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පිළිබඳව සතුටු වෙනවා ඒකේ ප්‍රතිඵල අපිට පේනවා අපිට ආසනයට ගියාම ඒක දැනෙනවා දැන් වැඩේ තියෙන්නේ දැන් මේකේ ලකුණු ටික මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තනියම ගන්න උත්සාහ කරනවා හරියට මෙච්චර කාලයක් කුඩු පොඩ්ඩක්වත් අල්ලලා නැහැ ඒව කාවත් අල්ලලා නැහැ විනාශ කරලා නැහැ වගේ අපි විශේෂයෙන්ම කුඩු සමග සටන් කරන්න දේශපාලඥයෝ ගොඩක් බයයි ඒ දේශපාලඥයෝ කුඩු වෙයි කියලා ඉවරලා ඒක අපි දැකලා තියෙනවා ඒ නිසා දේශපාලඥයෝ ඉන්නවා කුඩු ජාවාරම්කාරයන්ගෙන් මුදල් අරගෙන දේශපාලනය කරන වෙනත් වරදාන වරප්‍රසාද අරගෙන දේශපාලනය කරන ඒක කොළොන්නාවේ මන්ත්‍රීවරයා හැටියට මම හොඳටම දැකලා තියෙනවා ඒ නිසා අපි කියන්න කැමති මේකේ පේන පැහැදිලි වෙනසක් තියෙනවා ඒ තමයි මෙච්චර කුඩු අල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙච්චර කුඩු අහු වෙන්නේ වෙන මොකුත් නිසා නැවි වර්තමාන ආණ්ඩුවේ දේශපාලඥයන් බලපෑම් නොකරන නිසා සහ දේශපාලඥයන්ට එහෙම බලපෑම් කරන්න පුළුවන් මේ අවස්ථාවක් මේ ආණ්ඩුව විසින් හදලා නැති නිසා ඒ නිසා මේක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා නම් ජනාධිපතිතුමා විතරක් කරන කාර්යයක් කියලා ඒක වැරදි පහුගිය ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ අනුබල ආධාර ඍජු උපකාර මැද තමයි කුඩු ජාවාරම සිද්ධ වුණේ අද අපේ ආණ්ඩුවේ එහෙම වෙන්නේ නැහැ ඒ නිසා තමයි මෙච්චර කුඩු අහු වෙන්නේ ඒ නිසා ඒක ගෞරවය මේ සමස්ත ආණ්ඩුවට මෙහෙම විය යුතුයි. අපි ඒක කියන්නේ නැහැ මේ කාටවත් තනියම ගන්න කියලා ඉවරලා. විශේෂයෙන්ම පෞගිය ආණ්ඩුවක පෞගිය අවුරුදු 3 කාලය තුළ සාගර රත්නායක ඇමතුමා පොලිසිය ඇතුළත විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් කරා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතුමා ඒව ඉදිරියට අරගෙන ගියා. ඒකත් එක්ක ජනාධිපතිතුමා මේකට නායකත්ව ගැනීම ලොකු හයියක්. අපි ඒක ගැන මේ ඒක අපි මේ නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි පෞගිය 2015 ජනවාරි මාසේ 8 වෙනිදට කලින් ජනාධිපතිතුමාව අඩි 6ක් පොළොව යට වල්ලන්න ලෑස්තිලා හිටපු කට්ටිය අද ජනාධිපතිතුමා මේ කරන වැඩෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතු ගෞරවය නොලබා තමන් විතරක් ලකුණු දා ගන්න හැදීම පිළිබඳව අපේ මේ කණගාටුව ප්‍රකාශ කරන්න විශේෂයෙන්ම කැමැති. ඒක මම කියන්න කැමැති විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ගත්තාම දැන් මේ පොලිස් දෙපාර්තමේන්තුව දිහා මේ බොහෝ දෙනා අපහාසයෙන් කතා කරනවා. ඒ වගේම ඔවුන් පිළිබඳව වැරදි ආකල්ප වලින් කතා කරනවා. ඒක අර හරියට පෞගී කාලේ කොලොන්නාව කියලා කිව්වම කතා කරන විදිය වගේ. ඇත්ත වශයෙන්ම අපි යෝජනා කරනවා අපේ රජය යටතේ පෞගී කාලේ රුපියල් 10,000ක පඩි වැඩි කිරීමක් කරා. ඒක ඇත්ත. ඒත් මේ පොලිස් නිලධාරීන් ලැබෙන ප්‍රමාණය මදි. ඒ විශේෂයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයෙක් ගත්තාම ඒ සමාජයේ විදුහල්පතිවරයෙක් වගේම ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කළ යුතු පුද්ගලයෙක්. හැබැයි මේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලැබෙන වැටුපත් එක්ක ඔවුන්ට එහෙම ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔවුන්ට සමාජයේ ගෞරවයක් තියාගෙන සමාජයේ වටිනාකමක් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදා දීම පවතින හෝ ඉදිරියපත් වෙන ඕනෑම රජයක වක්කීමක් කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව එහෙම නැතුව පොලිස් නිලධාරීන්ට හැම කාරණයකටම ඇඟිල්ල දික් කිරීම සාධාරණ නෑ කියන එකයි මගේ මතය. ඒ නිසා තව සුළු කාල වේලාවක් තියෙන නිසා අද පරිසර අමාත්‍යාංශයේ වැසියිරස තියෙන වෙලාවේ නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා. දැන් පෞගේ කාලේ අවුරුදු ගණනාවක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළොන්නාවට මීතර මුල්ලට කොළඹ කුණුටිය ගෙනල්ලා කුණු කන්දක් නිර්මාණය කරා. හැබැයි මධ්‍යම පරිසර අධිකාරිය කිසි දවසක එතනට කිසිම නිරීක්ෂණයකට ඇවිල්ලා නැහැ. එතන බැලුවේ නැහැ. හැබැයි අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා සාකච්ඡා කරලා කොළඹ කසල ටික ජායලට ගෙනියන්න හදපු වෙලාවේ හිටපු සභාපතිවරයා ජනාධිපතිතුමා කියලත් ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරා. ඊට පස්ව දෙවැනි වතාවේ බලපෑමක් කරයින් පස්සේ තමයි දුන්නේ අනුමැතිය. ඒ දුන්නෙත් අනුමැතිය නියෝජ්‍ය අමාත්‍යතුමනි කොන්දේසි 25ක් දාලා. ඒ හිටපු ඒ කණ්ඩායමට මීතර මුල්ල සහ කොළොන්නාව ජනතාවගේ ජීවිතවලට
විනාඩි 2ක්
කාලයක්. හරි. මීතර මුල්ල ජනතාවට වැඩිය කොළොන්නාව ජනතාවට වැඩිය ඒකල ජාල පැත්තේ ඉන්න කුරුල්ලොන්ගේ ජීවිත තමයි ලොකු උනේ. ඒ නිසා තමයි අර ජීවිත 31ක් නැති උනේ. හැබැයි ඊට පස්සේවත් පාඩම් ඉගෙන ගන්න නැතුව අද මේ මොහොත වෙනකොටත් කොටිකාවත් නගර මැද්දේ තවත් කුණු කන්දක් නිර්මාණය වෙන්න පවතිනවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට අදාළ අංශවලට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ මේ කන්සල්ටේටිව් කමිටු රැස්වීමදී මම මේ පිළිබඳව දැනුම් දුන්නා. නගරයක් මැද ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම තවත් කුණු කන්දක් නිර්මාණය වෙනව නම් ඒක වෙන්න ඉඩ දෙලා බලන් ඉන්නව නම් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි එහෙමනම් අපි හිතන්න ඕන ඒ අය අපිව පඹය කරන්න හදනවා කියලා. එහෙමනම් අපිට ඒ පිළිබඳව පියවරක් ගන්න වෙනවා. මේ ආකාරයටම තමයි මුල්ලේරියාව ඉස්පිරිතාලේ මුළු ලංකාවේම තියෙන මේ ඉස්පිරිතාලවල තියෙන ක්ලිනිකල් වේස් ගෙනල්ලා දුම්බටයක් හදලා ඒ ජනතාව පීඩාවට පත් කරේ. අවසානයේදී මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳව හරියට ක්‍රියා කරේ නැහැ. නමුත් මම අනුර දිසානායක ලේකම්තුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා සම්පූර්ණ සහයෝගය ලබා දීලා පොලිසියේ උපකාරත් ඇතුව අපි නඩුවක් දාලා තමයි ඒක අයින් කරගත්තේ. ඒ නිසා ඒ කාර්යයම කොටිකාවත්ත මන්සන්දියේ කුණුකන්දටත් අපිට කරන්න පුළුවන්. මහජන උද්ඝෝෂණ කරන්න පුළුවන්. සංඝයා වහන්සේලා මෞලවිතුමන්ලා එකතු කරලා ජනතාවත් එක්ක පාරට බහින්න පුළුවන්. ඒ தত্ত্বය අත්කර දෙන්නේ නැතුව අද මද්‍රව්‍ය වටලනකොට ලැබෙන ගෞරවය වගේම මේ වගේ කසල කළමනාකරණයේ ගෞරවයත් ලබා ගන්න. ඒකට නායකත්වය ගන්න. ඒකට මූලිකත්වය ගන්න. පොල් කඩන්නත් අමාත්‍යාංශ තියෙනවා. හැබැයි කසල කළමනාකරණයට අමාත්‍යාංශයක් නැහැ. අද බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කියනවා මිලියන
ඔබතුමාගේ කාලය අවසානයි මන්ත්‍රීතුමා.
අප්‍රතිහත දෙන්න. මිලියන 140ක් ඉල්ලුවම මිලියන 40යි ලැබෙන්නේ කියලා. බස්නාහිර පළාතේ ෆික්ස් ඩිපොසිට් එක තිබ්බා බිලියන 7ක්. අද සපත්තු බෙදලා පොත් බෙදලා ඒක බිලියන 1.5කට බස්සලා තියෙනවා. ඇයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මුදල් යොදවන්න බැරි? අප්‍රේල් මාසේ 22 වෙනිදාන් පස්සේ කොළඹ කුණු ටික මුතුරාජය වලට ගෙනියන්න බැරි වුණාම ගඳ ගන්න තරබ්බවට පත් වුණාම එතකොට ඒකේ ගෞරවය කවුද ගන්නෙ? ඒකේ වාක්‍යෙම කවුද ගන්නෙ? ඒ නිසා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි මේ පිළිබඳ අවධානය යොමු කරලා අලුතෙන් පත්වලා ඉන්න පරිසර අධිකාරිය සභාපතිවරයෙක් මම දන්නවා එතුමාට මේ පිළිබඳව විශාල අත්දැකීම් තියෙනවා කොළඹ හිටපු නගරාධිපතිවරයා හැටියට මේ පිළිබඳව වැඩපිළිවෙලක් යොදන්න එහෙම නැත්නම් අපිට පාරට බහින්න වෙනවා අකණ්ඩව මේ විරෝධතා දක්වන්න වෙනවා බලෙන් හරි මේ වැඩ අපිට කරන්න වෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි
ඔබතුමාට මේ ළඟට ගරු උදේ ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීතුමා විනාඩි 14ක් කාලයක් තියෙනවා ඔබතුමාට
අරු මුලසන අරුර මන්ත්‍රීතුමනි මේ අයවැය විවාදයට එකතු වෙමින් දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා මේ සභාවට මේ රට තර්ජනයක් ඇති කළා ජාතික ආරක්ෂාවට දැන් තර්ජන මතුවෙන්නේ පිටින් නෙවෙයි මේ ගරු සභාවේ මොකද එතුමා කරපු මේ තර්ජනේ එතුමා මේ රටේ ආණ්ඩුවට අනතුරු එඟවීමක් තර්ජනයක් කරනවා වාහම දෙමුහුන් යුක්තිය පසඳලීමේ පද්ධතියක් මේ රටේ පිහිටුවේ නැත්නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් ඉදිරියට ගෙන යනවා කියලා මොකක්ද මේ අපේ රටේ දැන් කතාව තියෙන්නේ දෙමුහුන් අධිකරණ කියලා නෑ දෙමුහුන් අධිකරණ ගැන නෙමෙයි එතුමා කතා කරන්නේ දෙමුහුන් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් ගැන දෙමුහුන් අධිකරණ කිව්වොත් hybrid courts he was not talking about mere hybrid courts but hybrid justice system මොකක්ද ඒ කියන්නේ දෙමුහුන් අධිකරණයට අමතරව දෙමුහුන් අභියෝජකයන් දෙමුහුන් විනිශ්චය විමර්ශකයන් කියන හැමෝම ඉන්න දෙමුහුන් යුක්තිය පසඳලීමේ පද්ධතියක්ම අවශ්‍යයි කියලා එතුමා මේ ගරු සභාවට කිව්වේ අද අපේ රටේ අපරාධයක් පිළිබඳ විමර්ශනය කරන්නේ පොලිසිය ඒ පිළිබඳ නඩුගොනු කරන්නේ අභියෝජක විදියට කටයුතු කරන්නේ නීතිපති නඩුව විමසලා තීන්දුව දෙන්නේ විනිශ්චයකරුවෝ දැන් සුමන්දිරන් මන්ත්‍රීතුමාලා යෝජනා කරන්නේ මේ සෑම තැනටම විදේශිකයන් ගෙනල්ලා දාගන්න ඕනි අපේ නීතිපති විශ්වාස නැහැ අපිට ඕනේ සුද්ධ නීති නිලධාරී අපේ පොලිසිය අපිට විශ්වාස නැහැ අපිට ඕනේ සුද්ධ පොලිස් අපේ විනිසුරුවරුන් විශ්වාස නැහැ අපිට ඕනේ සුද්ධ විනිසුරුවරු මට මතකයි අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමාලා ගිය අවුරුද්දේ අභියාචනාධිකරණෙත් ශ්‍රේෂ්ඨාධිකරණෙත් නඩුගොනු කරා ජනාධිපතිතුමාගේ තීන්දුව වලට එරෙහිව මේ විශ්වාස නැහැ කියන අධිකරණේ ජනාධිපතිතුමාගේ තීන්දුවකට එරෙහිව නඩුගොනු කරලා ඒ නඩුව එතුමාලා ජයග්‍රහණය කළා දැන් නඩුව ජයග්‍රහණය කරාට පස්සේ දිනන්න බෑයි කියලා හිතපු නඩුව මෙන්න බොලේ අපි දිනලා මේ විදිහට අධිකරණයේ පිළිබඳ විශ්වාසය තියන්න බෑ කියලා එතුමාට හිතුණා කියලා මම දන්නේ නැහැ. එහෙම දිනපු සුමන්දිරන් මන්ත්‍රීතුමා තමයි අධිකරණ මේ ගරු පාර්ලිමේන්තුවට ඇවිත් කියන්නේ අපේ රටේ අධිකරණය ගැන නීතිපති ගැන පොලිසිය ගැන විශ්වාස නැහැ. අපි එන්න ඕනි දෙමුහුන් අධිකෘතිය පසඳලීමේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් ලංකාව අපරාධ ජාත්‍යන්තර යුද ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් නැත්නම් ඉන්ටර්නැෂනල් වෝ ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් ට්‍රයිබුනල් එකක් විදියට ගෙන යන්න කටයුතු කරනවා කියලා. ඇත්තෙන්ම මේ ආණ්ඩුවට තියෙනවා ගරු මුලාසන අරුවට මන්ත්‍රීතුමනි භයානක ලෙඩක්. මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඇංග්ලෝෆෝබියා. සුද්දන්ට බයයි. දැන් මේ ජාත්‍යන්තරයේ ඉදිරියට ගෙන යනවා කියන එක කිව්ව ගමන් මේ අය බය වෙලා බුදුම්මෝ මට බැරියෝ කියලා දෙමුන් අධිකරණ දෙමුන් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියන් ඇති කිරීමේ ඉඩක් තියෙනවා. නිසා ආණ්ඩුවේ ඇත්තනි ගරු අගමැතිතුමා ඇවිල්ලා ගියා. කොහේ හරි ඉඳන් මේක අහන් ඉන්න ඇති. ගරු අගමැතිතුමනි බිය නොවන්න. අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමා යෝජනා කරන දේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇයි අපි එහෙම කියන්නේ? එතුමාල මේ ශිල්ප පෙන්නපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නේ බුරණ බල්ලෙක් මිසක් හපන බල්ලෙක් නෙවෙයි. එතන යෝජනා සම්මත කරගත හැකි. හෙලා දකින්න පුළුවන්. හැබැයි කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න නම් ඔය එතුමා කියන ආකාරයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් ලංකාවට එරෙහිව පිහිටවන්න නම් ඒ කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කිරීමෙන් පමණයි. අන්න හපන බල්ලා. ආරක්ෂක මණ්ඩලය කියන්නේ යමක් කරන්න පුළුවන් ආයතනයක්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවන්න නම් කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතුයි. ඒ යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ ඉන්න සාමාජිකයන් 15 දෙනාගෙන් 9 දෙනෙක්ම සහාය දැක්විය යුතුයි. පළවෙනි කොන්දේසි. දෙවෙනි කොන්දේසිය නිෂේධ බලයේ හිමි පංචමහා බලවතුන් කියන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය සහ චීනය කියන රටවල් වලින් එකම රටක්වත් විරුද්ධ නොවිය යුතුයි. මේ කොන්දේසි දෙක සම්පූර්ණ වුණොත් පමණයි ශ්‍රී ලංකාවට එරෙහිව අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කියන ආකාරයේ ජාත්‍යන්තර විනිශ්චය සභාවක් පත් කරගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ලංකාවේ රණවිරුවන් යුදාපරාධ කළා කියන චෝදනාව දැන් අවුරුදු 10ක් පරණයි. ජාත්‍යන්තරයේ සාකච්ඡාවට භාජනය වෙලා අවුරුදු 10ක් පරණයි. ලෝකයේ සෑම රටක්ම මේ පිළිබඳ තමන්ගේ මතය ලෝකෙට ප්‍රකාශ කළා හමාරයි. 2009 සිටම චීනයත් රුසියාවත් කියන මේ මහ බලවතුන් දෙදෙනා, නිෂේධ බලෙහිපි බලවතුන් දෙදෙනා ශ්‍රී ලංකාවත් එක්කයි හිටගත්තේ. ශ්‍රී ලංකාව ආණ්ඩුව තමන්ගේ මේ මිතුරන්ව අත්හැරලා දාලා අද ශ්‍රී ලංකාවේ සතුරුත් එක්ක හිටගෙන ඉන්නවා. හැබැයි මේ රටවල් දෙක තවමත් අපේ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මෑත කාලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලදී චීනය සහ රුසියාව, සිරියාව, ආජෙන්ටිනාව වැනි ජාත්‍යන්තර ප්‍රශ්නවලදී එකම මතයක සිට කටයුතු කරේ. ඒ නිසා චීනයත් රුසියාවත් ශ්‍රී ලංකාවේ රණවිරුවන් යුද්ධයේ අවසන් භාගයේදී යුද අපරාධ කළේ නැහැ කියන ස්ථාවරයේ සිටින තුරාවට සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ තර්ජනය එතුමන්ලාගේ සීන තොගයට එකතු වෙන තවත් එක් සීනයක් පමණක් වන බව අපි මේ ආණ්ඩුවට සිහිපත් කරනවා. ඒ නිසා මේකට බය වෙලා දෙමුවන් අධිකරණයන් පිටවන්න, විදේශීය විනිසුරුවරුන් ගේන්න, විදේශීය නීති නිලධාරීන් ගේන්න, විදේශීය පොලිස් නිලධාරීන් ගේන්න ආණ්ඩුව කලබල වීම අවශ්‍ය නැහැ කියන එක අපි ආණ්ඩුවේ නායකයන්ට සිහිපත් කරනවා. ඒත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආණ්ඩුව ඇතුලේ විශේෂයෙන්ම ව්‍යවස්ථා දායක සභාව ඇතුලේ හැසිරීමෙන් නම් පේන්නේ ජාත්‍යන්තර විනිසුරුවරුන් අවශ්‍යයි කියන එක සාධාරණීකරණය කිරීමේ කුමන්ත්‍රණයක ව්‍යවස්ථාදායක සභාවයේදී ඉන්නවා කියන සාධාරණ සැකය අපට දැන් මතුවී තිබෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෞගිය කාලේ මේ ක්ෂේත්‍ර තුනම විමර්ශනකයන්ගේ ප්‍රධානියා තමයි පොලිස්පති. ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පත් කිරීමට අනුගමනය කරපු ක්‍රියාමාර්ගය පිළිබඳ මේ රටේ විවේචනයක් තියෙනවා. අභිචෝදකයන්ගේ ප්‍රධානියා තමයි නීතිපති. නීතිපතිවරයා පත් කළ ආකාරය පිළිබඳ විවේචනයක් තියෙනවා. මේ ගරු සභාවේ විනිසුරුවරුන් පත් කිරීම පිළිබඳ තර්කශ විවේචන අපට ඉදිරිපත් කරන්න සිදු වුණා. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව මේ රටේ ජනතාව අධිකරණය ගැන, නීතිපති ගැන, පොලිසිය ගැන තබා තිබෙන විශ්වාසය පළුදු වෙන ආකාරයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තරයට දෙමුහුන් අධිකරණ පද්ධතිය බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවාය කියන චෝදනාව අපිට අද ආණ්ඩුවට එල්ල කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මගේ මිත්‍ර සුමන්දිරන් මන්ත්‍රීතුමා සිහිපත් කරා ලංකාව කිසි දෙයක් කරලා නැහැ. ජාත්‍යන්තරයේ ගේන්න අපට සාධාරණීකරණය කරන්න වෙලා තියෙන්නේ මේ ලංකාව තුළ පගවීමේ ක්‍රියාවලියක් වෙන්නේ නැහැ කියලා. එතුමා මට කලින් කතා කරපු මන්ත්‍රීතුමාද, මට එතුමායි කතාව අහන් ඉන්න අවස්ථාව ලැබුණා. ගරු සභාපතිතුමනි, මේ ලෝකේ පුරාම ත්‍රස්තවාදීන්ට දඬුවම් කරා මිසක් ත්‍රස්තවාදයේ පරාජය කරපු හමුදාවලට දඬුවම් කරේ නැහැ. යුද්ධවලදී ජයග්‍රාහී පිළ පරාජිත පිළට දඬුවම් කරේ. දෙවන ලෝක යුද්ධේ මිත්‍රපාක්ෂික රටවලට නෙමෙයි දඬුවම් ලැබුණේ. නියුරම්බර්ග් විනිශ්චය සභාවගේ දේවල් හරහා, ඊළඟ ෆායි ස්ටේෂන් ට්‍රයිබුනල් වැනි විනිශ්චය සභා හරහා ජපානයට, ජර්මනියට දඬුවම් ලැබුණේ. හැබැයි ලංකාවේ මොකද වුනේ? ලංකාවේ 12,000ක් ත්‍රස්තවාදීන් යටත් වුණා, බාර වුණා. මේ ත්‍රස්තවාදීන්ට කවුරුවත් දඬුවම් කරන්න ගියේ නැහැ. කවුරුවත් දඬුවම් කරන්න කියලා රටේ ඉල්ලීමක්වත් කරේ නැහැ. ඒ ත්‍රස්තවාදීන්ට අපි සමාව ලබා දුන්නා, පුනරුත්ථාපනය කරා, වෘත්තීය පුහුණුව ලබා දුන්නා, පරිගණක ඉංග්‍රීසි දැනුම ලබා දීලා තෑගි භෝග සමග පවුලේ අයට බාර දුන්නා. අද සුමන්දිරන් මන්ත්‍රීතුමා එක පැත්තකින් රණවිරුවන්ට දඬුවම් කරන්න කියන අතරෙම අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කියනවා. මොකද මේ දෙබිඩි පිළිවෙත? What is this duplicity? මේ එක පැත්තකින් රණවිරුවන්ට දඬුවම් කරන්න කියනවා, අනිත් පැත්තෙන් කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්න. මේක තියෙන්න ඕනේ එක්ක අර කලින් අපේ ආණ්ඩුවේ ප්‍රවේශය වුණේ forgive and forget. සියල්ල දෙපැත්තම අමතක කරලා එකිනෙකාට සමාව දීලා අපි රටක් විදියට ඉදිරියට යමු. එහෙම බැරි නම් දඬුවම් කරන්න ඕනේ නම් දෙපැත්තටම දඬුවම් කරමු. එන අර නිදහස් කරපු 12,000 අඩංගුවට අරන් ඒ අයටත් දඬුවම් කරමු. රණවිරුවන් වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ අයටත් දඬුවම් කරමු. හැබැයි එක් පාර්ශවයකට පමණක් දඬුවම් කරන්න. විශේෂයෙන්ම ත්‍රස්තවාදියාට නිදහස ලබා දී සුජාත හමුදාව රටට සාමයේගෙන දහස් ලක්ෂ ගණනක් ජනතාවගේ ජීවිත බේරගත්ත රණවිරුවාට දඬුවම් කිරීමට යෝජනා කිරීම සැබෑ සංහිඳියාවට අකමැති අයට පමණක් කළ හැකි දෙයක් බව අපි සිහිපත් කරන්න ඕනි. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ පොලිසිය විශේෂම ජනාධිපතිතුමන් මද්‍රව්‍ය විරෝධී සටනේදී මරණ දඬුවම ගේන්නීම පිළිබඳ අද සමහරු විවේචනයෙන් කතා කරනවා. මද්‍රව්‍ය සටනේම එක පියවරක් විදිහටයි මරණ දඬුවම හඳුන්වා දෙන්න යන්නේ. මේකට විරුද්ධ වෙන පිරිස් දෙකක් ඉන්නවා. සමහරු බෞද්ධ දර්ශනය ඉදිරියට දාලා විරුද්ධ වෙනවා. සමහරු ජාත්‍යන්තර විශේෂම රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කියන කාරණේ ඉස්සරහට දාලා විරුද්ධ වෙනවා. මේ ප්‍රවේශ දෙකෙන්ම අපි හොයලා බලමු කුමක්ද නිවැරදි. බුදුරජාණන් වහන්සේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ තං ජීවිතම් පියං අත්වානුපමං කත්වා නහි නේය නගාතේ කියලා ධම්මපදයේ දේශනා කර තියෙන බව ඇත්තයි. ඒක කිව්වේ ජනතාවට. ඔබ අන් අය මරන්නේ නැ, ඔබ ඔබේ ජීවිතයට ආදරෙයි වගේම අන් අයත් තමන්ගේ ජීවිතයට ආදරෙයි. ඒ උපමාවට අරගෙන අන් අයට හිරියර කරන්න එපා, අන් අය ඝාතනය කරන්න එපා කියලා දේශනා කළා තියෙනවා. ඉතින් ওই දේශනාව හැමෝම ඇහුවා නම් මිනී මරුම් නැ, අපරාධ නැ, ඒ නිසා දඩුවම් කරන්න කෙනෙක් ඉතිරි වෙන්නේත් නැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මිනී මරීමේ ඒකාධිකාරී බලය රාජ්‍යයට තියෙන බව පිළිගත්තා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් හමුදාවක් පැවතිය යුතු බව පිළිගත්තා. කොසල් රජුරුවන්ට කවදාවත් කිව්වේ නැහැ. අපි දන්නවා කෝසල සංයුක්තිය කියලා වෙනම සූත්‍ර මාලාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ට දේශනා කරපු සප්ත අප්‍රියාණ ධම්ම. කොසල් රජුරුව යුද්ධයට යන්න දැදි කියනවා, ඔය යුද්ධ කරලා වැඩක් නැහැ, ඒ අය පරාජය කරන්න බෑ කියලා. හැබැයි යුද්ධ කරන්න එපා කිව්වේ නැහැ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මිනී මරන්න සිද්ධ වෙනවා. ඒ වගේම නීතිය ආසාමය වැරදි කරන අයට දිය හැකි ලොකුම දඬුවම මරණ දඬුවම. එතනදී ගරු සභාපතිතුමනි, මරණ දඬුවම නවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ කිසිම රජෙකුට අනුශාසනා කළා නැහැ. එක්ක එක් මරන්නාට මරණය අත්කර දීම, අන් අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමක්. කෙනෙක් මිනිහක් සංවිධානාත්මක මිනී මරනවා නම්, දිගින් දිගටම මිනී මරනවා නම්, මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් අන් අයගේ ජීවිත විනාශ කරනවා නම් ඔහුට මරණය අත්කිරීම සාතිශය බහුතරයේ ජීවත් වීමේ අයිතිය රැකීමක් වෙනවා. ඒක මානව හිමිකම් කැඩීමක් නොව මානව හිමිකම් සාතිශය බහුතරයේ රැකීමක් වෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි, මම මරණ දඬුවම යෝජනා කරන්නේ කොන්දේසි දෙකකට යටත්ව. පළවෙනි කොන්දේසිය තමයි මරණ දඬුවම ලැබෙන අයට අනිවාර්ය අභියාචනාවක් ලැබෙන්න ඕනි. තමන්ට අභියාචනාවක් කරගන්න බැරි නම් නීති ආධාර කොමිසම මැදිහත් වෙලා ඒ අභියාචනාවක් කරලා මේ නඩු තීන්දුව හරිද වැරදිද කියලා ඉහළ උසාවියක පරීක්ෂාවට ලක්විය යුතුයි. දෙවෙනි කොන්දේසිය, මරණ දඬුවම ලබා දිය යුත්තේ සංවිධානාත්මක අපරාධවලට පමණයි. කුලියට මිනී මරණ, මද්‍රව්‍ය ජාවාරම් කරන අයට පමණයි. එහෙම මිසක් අහිංසකයන්ට නෙවෙයි. මෑතක පුවත්පතක තිබ සභාපතිතුමනි, මේ කාරණය මම ඉවර කරනවා. පියා බීමත්ව ගෙදර ඇවිල්ලා හැමදාම රැයට දියණිය දූෂණය කරනවා. අම්මයි දුවයි එකතු වෙලා සැලසුම් සාගතව පියා මරලා දානවා. සැලසුම් සාගත මිනී මැරීමක් ෂණික කෝපයෙන් කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඒ අම්මයි දියණියයි ඒ මිනී මැරීම කිරීම එතනින් ඉවරයි. තමන්ට තිබ්බ කරදරයක් ඉවර කරගත්තා මිස ඒ දෙදෙනාගින් සමාජයට කිසිම තර්ජනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීමිත කොන්දේසි යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ රටේ ජීවත් වෙන සාතිශය බෞතර ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ගන්න සාධනීය පියවරක් කියන එක සිහිපත් කරමින් මම නියඳ වෙනවා.
ස්තුතියි ඔබතුමා.